මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස න බ්‍රාහ්මනස්ස පහරිය නාති මුංචේත බ්‍රාහ්මන ධීබ්‍රාහ්මනස්ස හන්තාරං තතෝ ධීයස්ස මුංචතු න බ්‍රාහ්මනස්සේ තදකින්චි සෙයෝ යදා නිසේධෝ මනසෝපීහි යතෝ යතෝ හිංස මනෝ නිමත්තති තතෝ තතෝ සම්මති චේව දුක්ඛංති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඇලුමත් ගැටුමත් කියන දෙක අපි සාමාන්‍යයෙන් සලකන්නේ එකිනෙකට එහෙම පිටින්ම වෙනස් චිත්ත tattwa දෙකක් හැටියටයි. එමකද ඇලුම අපි ප්‍රිය කරන දේ පිළිබඳවයි ගැටුම අපි අප්‍රිය කරන දේ පිළිබඳවයි. නමුත් බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ ගැටුම තුලත් යම්කිසි ප්‍රියමනාප බවක් ආස්වාදයක් ලැබෙන බවක් තිබෙනවා කියලා. කොටින්ම කියතොත් අපි ගැටුම නැවත නැවත ඇති කරගන්න පෙළඹෙන්නේ ඒකෙන් යම්කිසි සතුටක් ආස්වාදයක් ලැබෙන නිසායි. මොකක්ද ඒ සතුට? පලි ගැනීම, එකට එක කිරීම, එහෙම නැත්නම් අනිත් තමන්ගේ විරුද්ධකාරයා දුකටපත් වෙනු දැකීම. ඉතින් මෙන්න මේ සියුම් කාරණිය පැහැදිලි කරන වටිනා ගාථා දෙකක් තමයි අපි අද මාතෘකාව වශයෙන් තබා ගත්තේ. ඒ ගාථාවලට නිදාන කතාව හැටියට පොත්පතේ දැක්වෙන කථාන්තරය ඉතාමත්ම ආදර්ශවත් එකක්. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ එක දවසක් දා සවැත් නුවර මිනිසුන් පිරිසක් එක් රැස් වුණු තැනක කතාවක් ඇති වෙනවා. සරියුත් ස්වාමීන් වහන්සේගේ ගුණ සම්භාරය පිළිබඳව ගුණ කථනයක් ඇති වෙනවා. මේ අපේ සරියුත් ස්වාමීන් වහන්සේ මහ පුදුම කෙනෙක්, පුදුම විදියේ ඉවසීම් ශක්තියක් ඇති කෙනෙක්. කවුරුවත් තමන් එක්ක කෝපයක් ඇති කරගත්තත් තමන්ට පහර දුන්නත් කිපෙන්නේ නැත කියලා ඒ විදියේ ගුණ කථනයක් කරනවා. මේ කහන් හිටියා එතන හිටපු එක්තරා මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක්. ඒ බමුණ අහනවා, ලෝකේ ඉන්නවද කිපෙන්නේ නැති කෙනෙක්? කවුද කිපෙන්නේ නැත්තේ කියලා ඇහුවාම, ඉන්නවා අපේ සරියුත් ස්වාමීන් වහන්සේම කෝප කරන්න බෑ කියලා. හොඳයි, කෝප කරන්න බැරිද? මම ඒ කරන හැටි දන්නවා, මම පෙන්නන්නම් කෝප කරලා කියලා. ඔන්න අර ඔට්ටුවක් වගේ මේ බ්‍රාහ්මණයා කියා හිටියා. ඊළඟට ඔන්න කොහොමද මේ බ්‍රාහ්මණයා යොදාගත්තු ක්‍රමය? සරියුත් ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩින අතරේ පිටිපස්සෙන් ගිහිල්ලා බොහොම තදින් අතුල් පහරක් ගැහුවා සරියුත් ස්වාමීන් වහන්සේට. සරියුත් ස්වාමීන් වහන්සේ මොකද්ද මේ කියලාවත් පස්සේ හැරිලා බලන්නේවත් නැතුව ඒ ප්‍රകൃති ගමනින්ම ඉදිරියට වඩිනවා. මේක දැකලා අර බ්‍රාහ්මණයාට හිඳාඩිය වැටුණා. අනේ කොයිතරම් ගුණ සම්පන්නියක් ඇති කෙනෙක්ද කියලා විගහට දුවලා ඉස්සරහට දුවලා ගිහිල්ලා ස්වාමීනි මට සමාව වෙන්න කියලා පාවැන්දලා සමාව ඉල්ලුවා. සරියුත් ස්වාමීන් වහන්සේ මොකද මේ කියලා? මම ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරන්නයි ඒ ගැහුවේ කියලා කිව්වා. සරියුත් ස්වාමීන් වහන්සේ එකපාරටම සමාව ඉල්ලන්නත් කලින්ම මම සමාව දෙනවා කිව්වා. මම ඔබට සමාව දෙනවා. එතකොට මේ බමුණ කියනවා, අනේ ස්වාමීනි මට සමාව දෙනවා නම් මට අනුකම්පා කරලා මගේ ගෙදරට වැඩම කරලා පිණ්ඩපාතෙත් මේ දානිත් පිළිගන්න කියලා. ඉතින් ඔන්න ඊළඟට එහෙම කියලා සරියුත් ස්වාමීන් වහන්සේගෙන් පාත්‍රය තිල්ල ගත්තා. ඉතින් පාත්‍රය අරගෙන බමුණ පිටිපස්සෙන් යන සරියුත් ස්වාමීන් වහන්සේ ඒ බ්‍රාහ්මණයා ගෙදරට ගිහිල්ලා ඊළඟ බ්‍රාහ්මණයා හොඳ හැටි දාන එහෙම පිළිගන්නවා. ඉතින් මේ අතරේ අර බමුණෙක් ගැහුවා කියන ආරංචිය පැතිරිලා මිනිස්සු මහ පිරිසක් දඬුමුගුරු අරගෙන එනවා. මේ බමුණ මරන්නම ඕන, මේ අපේ අහිංසක ස්වාමීන් වහන්සේට ගැහුවා කියලා ගේ ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මේ සරියුත් ස්වාමීන් වහන්සේ දානේ වළඳලා ඉවර වෙලා බලනකොට මේ මිනිස්සු ඉන්නවා. මේ සරියුත් ස්වාමීන් වහන්සේ නුවණින් කල්පනා කළා, එක්තරා සම්‍යක් ප්‍රයෝගයක් වගේ උපක්‍රමයක් යෙදුවා. මොකද්ද? බ්‍රාහ්මණයා අතට පාත්‍රය දුන්නා. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ ඉස්සරහින් වඩනවා, බ්‍රාහ්මණයා පාත්‍රය තරම් යනවා පිටිපස්සෙන්. මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා, ස්වාමීනි මේ ස්වාමීන් වහන්සේ පාත්‍රය අරගෙන මේ බමුණ නවත්තන්න කියලා. මොකද කියලා ඇහුවා. එතකොට කියනවා, මේ බමුණ ස්වාමීන් වහන්සේට ගැහුවා අපි දන්නවා එයිට කරන්න ඕන දේ කියලා. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ අහනවා, මේ බමුණ ගැහුවේ ඔහෙලටද මටද? ස්වාමීන් වහන්සේටයි ගැහුවේ. හා, මට ගැහුවා නම් මම ගැහුවට සංසමාව දීලා ඉවරයි. ඔය කට්ටිය යන්න කියලා අන්න අර ඒ උපාසකවරු අර බමුණට දඬුමුගුරු වලින් සංග්‍රහ කරන්න ආපු උපාසකවරු යව්වා. ඉතින් එහෙම යවලා සරියුත් ස්වාමීන් වහන්සේ ආපහු ජේතවනාරාමයට වඩිනවා. වැඩියට පස්සේ අර සංඝයා වහන්සේලාට මේ ආරංචිය පැතිරිලා සංඝයා වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා. මොකද්ද මේ සරියුත් ස්වාමීන් වහන්සේ කරපු වැඩේ තේරුම? Tamanට ගහපු බමුණාගේ ගෙදරටම ගිහිල්ලා දානේ වැළඳුවානේ. දැන් ඉතින් අපිට අපි ගැන මොකද්ද මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ගැහුවා නම් වහන්සේට ගැහුවා නම් දැන් මේ මිනිහා අපිට කාටත් දහදා යාවි කියලා ওই විදිහට උද්ඝෝෂණයක් සංඝයා වහන්සේලා අතර ඇති වෙනවා. ওই අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ එතන වැඩම කරලා අහනවා, මහණෙනි කුමක්ද මේ කතා කර කර හිටියේ කියලා. ඔන්න ඒ කතා ප්‍රවෘත්ති කිව්වහම එතකොට බුදු පියාණන් වහන්සේ ඒ වෙනුවෙන් ඒ ගැන කිව්වේ පළමුවෙන්ම, මහණෙනි බමුණෙක් බමුණෙකුට පහර දෙනවා කියන එක නම් වෙන්නේ නැහැ. මෙතන වෙලා තියෙන්නේ ගිහි බමුණේ ගිහි බ්‍රාහ්මණේ ශ්‍රමණ බ්‍රාහ්මණේකට ගහලා තියෙනවා කියලා. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ කාරණේ මුල් කරගෙන යම්කිසි ලෝකයාට ධර්මෝපදේශයක් වශයෙන් දේශනා කළ ගාථා දෙක තමයි අපි මේ මාතෘකා වශයෙන් තැබුවේ. න බ්‍රාහ්මනස්ස පහරේය නාස මුංචේත බ්‍රාහ්මනෝ ධී බ්‍රාහ්මනස්ස හන්තාරං තතෝ ධී යස්ස මුංචති. මේ ගාථාවේ පද කීපයකින් මහ ගැඹුරු අදහසක් කියන්නේ. මෙතන කොටින්ම බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ අර බ්‍රාහ්මණ කියන වචනේ යෙදුවේ ගැඹුරු අර්ථයකින්. මේ පින්වත්න් සමහර විට අහලත් ඇති මේ ශාසනයේ මේ බ්‍රාහ්මණ කියන වචනේ, දැන් ඔය වසල සූත්‍රයේ එහෙම සඳහන් කරලා තියෙනවා, නියම අර්ථයෙන්ම බ්‍රාහ්මණයා කියලා කියන්නේ අන රහතන් වහන්සේටයි. අර ජාති උත්පත්තියෙන් ලැබෙන බ්‍රාහ්මණකම නෙවෙයි. අන්න ඒ අනුව මෙතන බුදු පියාණන් වහන්සේ මෙතන අර බ්‍රාහ්මණයා කියලා ගත්තේ රහතන් වහන්සේ. ඒකයි අර කිව්වේ බමුණෙක් බමුණිකට පහර දෙන්නේ නැහැ, මෙතන වෙලා තියෙන්නේ සාමාන්‍ය අර ගිහි බ්‍රාහ්මණය කියන කියන්නේ උත්පත්තියෙන්ම බමුණුකම ලබාපු කෙනෙක්, පැවිදි බ්‍රාහ්මණයෙකුට රහතන් වහන්සේකට කෙනෙකුට ගැහුවයි කියන එකයි. ඉතින් ඒ විදිහටම මෙතන බ්‍රාහ්මණ පදේ යොදලා ප්‍රදේශනා කරනවා. න බ්‍රාහ්මනස්ස පහරෙය්‍ය බ්‍රාහ්මණයට අර කියාපු උතුම් මේ රහතන් වහන්සේට පහර නොදෙන්නේය, පහර නොගසන්නේය. ඒක ලොකු අකුසලයක්. න බ්‍රාහ්මනස්ස පහරෙය්‍ය නාස මුංචේත බ්‍රාහ්මනෝ. ඒ වගේම ඒ ගැහුවට පස්සේ යම්කිසි නියම බ්‍රාහ්මණය නම් ගැහුව කෙනා පිළිබඳව වෛරය ඇති කරගන්නේ නැහැ. වෛරය කෝපය ඇති කරගන්නේ නැහැ. ඊළඟට ධී බ්‍රාහ්මනස්ස හන්තාරං. ධී කියලා පදනේ පදේ යොදන්නේ පාලියේ නින්දා වේවා කියන අර්ථයට. ධී බ්‍රාහ්මනස්ස හන්තාරං. අර නියම බ්‍රාහ්මණයාට රහතන් වහන්සේට පහර දෙන තැනත්තාට නින්දා වේවා. ඒකේ තරම් ලොකු අකුසලයක් බරපතල දෙයක් නිසා. ධී බ්‍රාහ්මනස්ස හන්තාරං. ඊළඟට කියනවා තතෝ ධී යස්ස මුංචති. ඒ ගැහුවටත් වඩා වැරදි වැඩක් තමයි ඒ ගැහුව පුද්ගලයා කෙරෙහි වෛරය ඇති කර ගැනීම. තතෝ ධී යස්ස මුංචති. ඔන්න ඊළඟට තවත් දේශනා කරනවා න බ්‍රාහ්මනස්සේ තද කිංචි සෙයියෝ යදා නිසේධෝ මනසෝපියේහි. අර නියම බ්‍රාහ්මණයාට ධර්මානුකූලව කියන ඒ උසස් ගුණ සම්පත්තිය ඇති නියම බ්‍රාහ්මණයෙකු පිළිබඳව මෙන්න මේ කාරණය, මේ කියන්නේ යන කාරණය සුළුපටු දෙයක් නෙවෙයි. මොකක්ද? න බ්‍රාහ්මනසේ තදකින්චි සෙයියෝ යදා නිසේධෝ මනසෝපියේහි. ප්‍රිය දෙයින් හිත වළක්වා ගැනීම කියන එක. අන්න මෙතන ප්‍රිය දෙය කියලා කිව්වේ අපි අර ආරම්භයේදී කියාපු කෙනෙක් ප්‍රිය හැටියට සලකන, දැන් තරහ ගිය කෙනාට ප්‍රිය දෙය තමයි පලිගන්නේ. කෝප කිරීම, තමන්ට ගැසු කෙනා කෙරෙහි කෝප කිරීම. අන්නේ ප්‍රිය දෙයින් හිත වළක්වා ගැනීම කියන එක සුළුපටු හොඳ දෙයක් නෙවෙයි. කියන්නේ ලොකු දෙයක්, වටිනා දෙයක් කියන එකයි. ඒ කියන්නේ කෙනෙකුට කවුරු හරි බැන්නොත්, එහෙම නැත්නම් ගැහුවොත්, කෝප කළොත්, තමන්ටගේ හිත කියන්නේ, හිත ප්‍රිය කරන්නේ නැවත ඒ තැනැත්තාට පහර දෙන්න, එහෙම නැත්නම් බනින්න. ඒ ප්‍රිය දෙයින් හිත වළක්වා ගැනීම කියන ගුණය ඉතාමත්ම උතුම් දෙයක් කියන එකයි මෙතන මේ මුල් පද දෙකෙන් කියන්නේ. න බ්‍රාහ්මනස්සේ තදකින් චිසෙයෝ යදා නිසේධෝ මනසෝපීහි. ඊළඟට ඒකට හේතුව ඊළඟට පද දෙකේ දක්වන ධර්මතාව. එහෙමයි බොහෝ විට බුදු පියාණන් වහන්සේ යම්කිසි කාරණයක් කියලා අන්තිමට ධර්මතාවෙන් ඒක සාහවුරු කරනවා. මොකක්ද ඒ ධර්මතාව? යතෝ යතෝ හිංස මනෝ නිවත්තති තතෝ තතෝ සම්මති චේව දුක්ඛං. යම් යම් කාරණයක් පිළිබඳව හිත හිංසා කිරීමේ හිත මෑත් කරගන්නවද, වලක්වා ගන්නවද, තතෝ තතෝ සම්මති චේව දුක්ඛං. ඒ ප්‍රමාණයට, ඒ කාරණා අනුව තමන්ගේ දුකත්, සාංසාරික දුක, අකුසල් නිසා, පාප කර්ම නිසා, සිත් පැවුල් නිසා ඇති වෙන්න පුළුවන් දුක, ඒකත් සංසිඳෙනවා. ඒ කියන්නේ අර පලිගැනීම්, කෝප කිරීම, නැවත කෝප කිරීම ආදී, ඒ පුද්ගලයාට කෝප කිරීම ආදී දේවල් වලින් ඒ කොයිතරම් හිතට ප්‍රියමනාප වුණත් ඒවෙන් හිත වළක්ව ගත්තොත් එහි ප්‍රතිඵලය මොකක්ද? තමන්ට ලැබෙන ආනිසංසය ඒ ප්‍රමාණයට, යම් යම් ප්‍රමාණයකට හිත වළක්ව ගත්තනම් ඒ ප්‍රමාණයට තමන්ගේ දුක, සංසාර දුක සංසිඳනවා කියලා ඔන්න ඔය උපදේශයයි. එතකොට මේ අපි කෙටියෙන් කථාන්තරය පොතේ දැක්වෙන ආකාරයනුත්, ගාථාව දැක්වෙන ආකාරයනුත් අපි පළමුවෙන් කිව්වේ. දැන් අපි බලමු මේක තව ටිකක් මේක ගැඹුරට ගිහිල්ලා මේක තුලින් අපේ ජීවිතෙට ගත හැකි ආදර්ශ පාඩම් ආදිය. අපි කලින්ම කල්පනා කරලා බලමු මේ මහා සරියුත් ස්වාමීන් වහන්සේගේ ගුණ සම්පන්නිය කොයි විදිය දෙයක්ද කියලා මේ පින්වත් පිරිස කොටිකුත් අහලත් ඇති අග්‍රශ්‍රාවක සරියුත් ස්වාමීන් වහන්සේගේ උත්තම චරිතය. සාමාන්‍යයෙන් සරියුත් අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේ හැඳින්වෙන්නේ මේ ශාසනයේ ශ්‍රාවක පිරිස අතර ප්‍රඥාවෙන් අගතැන් ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියටයි. නමුත් ඒ ප්‍රඥාව කියන එක මේ කාලේ සාමාන්‍යයෙන් පඬිතකම කියලා ගත්තොත් ඒකත් එක්ක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි ගුණ සම්පන්නිය කියන එක. නමුත් මේ සරියුත් ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව කොයි තරම්ද කියතොත් ඒ ප්‍රඥාවටම ගැළපෙන මහා පුදුම ගුණ සම්පන්නියක් උන්වහන්සේ තුල තැන්පත් වෙලා තිබුණා. නිහතමානිකම, ඉවසීම, මෛත්‍රිය, කරුණාව, කළගුණ සැලකීම, ওই විදිය විශාල ගුණ සම්භාරයක් සරියුත් ස්වාමීන් වහන්සේගේ චරිතය තුල තැන්පත් වෙලා තිබුණා. ඉන්දියන් මෙතන පින්නුම් කරන්නේ අර සරියුත් ස්වාමීන් වහන්සේගේ ඉවසීම් ගුණයි. කන්ති කියලා කියනවා ශාන්තිය. ශාන්තිය, ඉවසීම. කේන්තිය නෙවෙයි. ඒක වරදවලකට ඉරුම් ගන්න එපා. කේන්තිය කියන එකට එහෙම් පිටින්ම විරුද්ධ එකක් මේ ශාන්තිය කියන එක, ඉවසීම. ඉතින් අන්නේ ශාන්ති ගුණය, එහෙම නැත්නම් ඉවසීම ගුණය සරියුත් ස්වාමීන් වහන්සේගේ ඒ තියෙන වටිනා ගුණය පින්නුම් කරන කථාන්තරයක් මෙතන තිබෙන්නේ. ඉතින් ඒ වගේම දැන් මෙතන කතාවේ ගැන හොඳට අපි තව ටිකක් යඹුරින් කල්පනා කරලා බැලුවොත් මෙතන තිබෙනවා සංවේගජනක පැත්තකුත් තරමක හාස්‍යජනක පැත්තකුත්. සංවේගජනක දේ මොකක්ද? අර බමුණා මොන හේතුවකින් නමුත් අරතරන් ගුණ සම්පන්නියකින් යුක්ත අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේගේ පිටට පහරක් ගැසීම. ඇත්ත වශයෙන් ඒ කාලේ දැන් ඒ ආරංචිය පැතිරෙන්නේ නැත්තේ අන්න සරියුත් හාමුදුරන්ට බමුණෙක් ගැහුවා කියලා. ඒ කාලෙත් යම් යම් ඒක මේ තරම් දියුණු සංනිවේදන මාධ්‍ය නැහැ. ඉතින් දැන් මේ කාලේ නම් ওই විදිය සිද්ධියක් ඔය පුවත්පත්වල එහෙම මුල් පිටුවේ ඈ ශීර්ෂ පාඩේ හැටියට කළු අකුරෙන් සමහර විට වැටෙන්න පුළුවන් සරියුත් මාහිමියන්ට බමුණෙක් පහර දෙයි කියලා. ඔන්න ওই විදියට පැතුණ ආරංචිය. නමුත් එපමණක් නෙවෙයි මෙතන තිබෙන්නේ. පහර දීම පමණක් නෙවෙයි. මෙතන අරහාස ජනකය කියලා කිව්වේ මෙතන මේ ඔට්ටුවක් දිනන්න මේ බමුණ ගැහුවේ කෝපයෙන් නෙවෙයි. තරහකින් නෙවෙයි. සරියුත් ස්වාමීන් වහන්සේ කෙරෙහි තරහකින් ගැහුවු පහරක් නෙවෙයි. අර සමාජීය කොටිකුත් ඔය විදිහේ දේවල් තියෙනවනේ. ඔය කවුරුත් දන්නවා ඔට්ටුවක් අල්ලනවා ඊළඟට ඒක කොහොම හරි මං කරනවා කියලා යහපන් කමක් පෙන්වන්න කරනවා. නමුත් මේ සෙල්ලමට කරාට මේක ලෙල්ලමක්. බමුණ ඒක තේරුම් ගත්තේ නැහැ මිත්‍යා දෘෂ්ටික නිසා මේක බරපතල අකුසලයක් බව. කොයි හේතුවෙන් කළා. නමුත් ඔන්න ඊළඟට ඒ කාරණේ බමුණ කිව්වේ හැටියේ ඒක ඊළඟට බමුණ පාඩම ඉගෙන ගත්තේ අර මහා ප්‍රඥ සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මයකින් නෙවෙයි. සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කළ සූත්‍ර තියෙනවා මහා ගැඹුරු සූත්‍ර. ඒ වයින් පමණක් නෙවෙයි අපිට ඉගෙන ගන්න තියෙන උන්වහන්සේගේ චරිතාංග වලින් උන්වහන්සේ මෙන්න මේ විදිහ අවස්ථාවල ක්‍රියා කළ ආකාරයෙන් අපිට බොහොම වටිනා පාඩම් ඉගෙන ගන්න තියෙනවා. දැන් මෙතන සරියුත් ස්වාමීන් වහන්සේ ලොකු බණක් දේශනා කරේ නෑ. දේශනා කරේ නිහඬ බණක්. නිහඬ බණක්. අර පහර වැදුනට පස්සේ නිශ්ශබ්දව ඒ විදිහටම ගියා. පස්සේ වැළුවෙත් නෑ කවුද ගැහුවේ කියලා. අර බමුණ ඉස්සරහට ඇවිල්ලා සමාවිල්ලුවේ නැත්නම් දන්නේත් නෑ කවුද ගැහුවේ කියලා. සාමාන්‍යයෙන් ඔය නගරයක එහෙම ওই විදිහ සිද්ධියක් වුණොත් එයින් සිදුවෙන දේ මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් නේ කොයිතරම් ක්ෂණිකව සිද්ධ වෙනවද කියලා. පහරට පහර, වචනෙට වචනේ. ඒ වෙනුවට මෙතන සරියුත් ස්වාමීන් වහන්සේ අර පියවි ගමනින් ප්‍රകൃති ගමනින්ම වඩිනවා. ඒකෙන්මයි අර හිඳාඩිය දැන් මේ බමුණට ඒ නියඬ දේශනාවක් වුණා. ඒක තුලින් බමුණා එහෙම් පිටින්ම මිත්‍යා දෘෂ්ටික කෙසේ වෙතත් දැන් ඉතින් එහෙම් පිටින්ම අන්තිමට උපාසක මහත්යෙක් වුණා. සරියුත් ස්වාමීන් වහන්සේගේ දායක මහත්යෙක් වුණා. ඒක මොහොතකින් ක්ෂණිකව ඒකයි අර පාත්‍රෙත් ඉල්ලගෙන තමන්ගේ ගෙදරට එක්කගෙන ගිහිල්ලා වඩම්මගෙන දානේ වන්දන්න සැලැස්සුවේ. ඉතින් ඔය අතරේ අන්න අර කියාපු සංවේදන මාධ්‍යයෙන් ඒ කියන්නේ ඒ කාලේ තිබුණේ කටින් කට. මේ කාලේ නානා විද සංවේදන මාධ්‍ය තිබෙනවා. කටින් කට යන ප්‍රවෘත්ති පිළිබඳවත් මේ පින්වතුන් කවුරුත් දන්නවා. ඔය කපුටු පිහාටි කතාන්තරය වගේ ඒවා යන්නේ එක පැත්තක් විතරයි. දැන් පුවත්පත් පිළිබඳ වුණත් අපි කවුරුත් දන්නවා ශීර්ෂ පාඨ හැටියට දෙන්නේ පිරිස් කුලප්පු වෙන විදිය, කෝපිත කුපිත වෙන දේවල්. සම්පූර්ණ සත්‍ය වාර්තාව නෙමෙයි. ඒවා ඉතින් ප්‍රකට රහස්නේ. ඉතින් ඒ විදිහටම තමයි මෙතනත් අපි ඒක කවදත් සමාජයේ තිබෙන සිරිතක්. එතකොට කතාන්තරයේ ගියේ අච්චරයි. බමුණෙක් සරියුත් ස්වාමීන් වහන්සේට පහර දුන්නා. ඉතින් දඬුමු ගුරු අරගෙන මිනිස්සු ආවා. ඒ ඇවිල්ලා එනකොට අර දානේ වනදමින් හිටියත් ඒත් මිනිස්සුන්ගේ අර කෝපය නැති වුණේ නැහැ. පහරට පහර දෙන්න මේ පලි ගන්න බමුණගෙන්. ඒකට ලෑස්ති වෙලා තමයි අර සරියුත් ස්වාමීන් වහන්සේට කිව්වේ පාත්‍රය ගන්න කියලා. අන්න ඒ අවස්ථාවේත් අර සරියුත් ස්වාමීන් වහන්සේ නුවණින් ඒක ඒ දුන්න ඒ වචනේ අතීතාත්ම වටිනවා. ওই කට්ටියටද ගැහුවේ මටද? ස්වාමීන් වහන්සේට නම් ගැහුවේ කියලා කිව්වහම ඉතින් එහෙනම් මට ගැහුවා නම් මම සමාව දීලා ඉවරයි. ඔයගොල්ලන්ට ඇති වැඩේ මොකක්ද කියලා අන්නේ විදිහට එතනත් අපිට සරියුත් ස්වාමීන් වහන්සේගේ චරිතෙන් වටිනා පාඩමක්. උන්වහන්සේ ප්‍රඥාව ඒකට කියන්නේ තන්වැසි නුවණ කියලා කියනවා. ස්ථානෝචිත ප්‍රඥාව. ස්ථානෝචිත ප්‍රඥාව යෙදුවේ නැත්නම් සරියුත් ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ මහා පටලැවිල්ලක් වෙනවා. සරියුත් ස්වාමීන් වහන්සේ දානේ වන්දලා දැන් ඉතින් ඒ දායක මහත්තයාට ඕන දෙයක් වෙච්චාවි කියලා නැගිටලා ගියා නම් එහෙම මොකද වෙන්නේ? අර දඬුම ගුරු වලින් අර දුප්පත් මිනිසයාට සංග්‍රහ කරනවා. දැන් ඉතින් මේ සාමාන්‍ය කෙනෙක් නෑ, දැන් ඉතින් දායකෙක් වුණා. එක ක්ෂණිකව පුද්ගලිකව චරිතයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ විදිහේ දෙයක් මෙතන තිබෙන්නේ. නමුත් ලෝකයා ඒක දන්නේ නෑ. අර අඩාල ප්‍රවෘත්තිය ටිකකින් කුපිත වුණා. ඉතින් හොඳයි, අපි හිතමු ඒ තේ මහජනයාගේ උද්ඝෝෂණය නතර කළා සරියුත් ස්වාමීන් වහන්සේ ජේතවනාරාමයට වැඩියා. ප්‍රශ්නේ ඉවර නෑ. ප්‍රශ්නේ ඉවර නෑ. මොකද ඒකට හේතුව ඊළඟට තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ උද්ඝෝෂණය. කාලීන වචනයෙන් කියනවා නම් මහා සංඝරත්නයේ ප්‍රතිචාරය. මහා සංඝරත්නයේ ප්‍රතිචාරය අරකයි. මේ සරියුත් ස්වාමීන් වහන්සේ කරපු වැඩේ තේරුම මොකද්ද? අපි දැන් මූණ දෙන්නේ කොහොමද සමාජයට? සරියුත් ස්වාමීන් වහන්සේට මේ විදිහට ගැහුවනම් අපිට කොහොමද පාරේ බැහිලා යන්න පුළුවන් වෙන්නේ? අන්නේ විදිහට අර සංඝයා වහන්සේලා ලොකු උද්ඝෝෂණයක් කරනවා. මේවත් ඉතින් අර කවදත් කිරෙන දේවල්. ඉතින් මේවා තුලින් අපි යම් යම් පාඩම් ඉගෙන ගන්න ඕන. අර කොහොම ප්‍රශ්න එතනම විසඳලා ඉවරයි. විසඳුණාට පස්සේ ඒවයි ප්‍රතිචාර, ඒවයි රාවය, රැව්පිලි රැව්, ඒව තාම පැතිරෙනවා. ඒව තුලින් තමයි ඉතින් කොයිතරම් විදිහේ භයානක අපරාධ, භයානක විදිය අවස්ථාවල, උග්‍ර අවස්ථාවල් ඇති වෙන්නේ ඔන්න ඔය විදිහේ ආරංචියක් අඩාල විදියට පැතිරීමෙන්. ඉතින් මෙතන ඒ ඔක්කොම හරි ඊළඟට බුදු පියාණන් වහන්සේකට ඒ පිළිබඳව දක්වපු ප්‍රතිචාරයත් ඒකත් ඉතාමත්ම අපට පාඩම් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. අර විදියේ ලොකුවට කිව්වහම බුදුරජාණන් වහන්සේ ඒක ගණන බැස්සුවා. කොහොමද මේ බමුණෙක් බමුණෙකුට ගහනවා කියන එක නම් වෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ මේකයි. ගිහි බ්‍රාහ්මණෙක්, ඒ කියන්නේ උත්පත්තියෙන් විතරක් බමුණුකම තියෙන කෙනෙක් ප්‍රතිපත්තියෙන් බමුණු වුණ කෙනෙකුට ගහලා තියෙනවා කියලා ඒක තව ටිකක් විවරණය කළා. ඒකේ බරපතලකම අඩු කරලා තමයි ඊළඟට අන්න ඒක තුලින් ආදර්ශයක් මතු කරලා දුන්නා ලෝකයාට. නියම බ්‍රාහ්මණ ප්‍රතිපත්තිය මොකක්ද? නියම බ්‍රාහ්මණයා ගහන්නෙත් නැහැ, ගැහු කෙනාගෙන් පරිගන්නෙත් නැහැ. ඒ වෙනුවට කරන්නේ මොකක්ද? ඒ බ්‍රාහ්මණයා යොදන උත්සාහය මොකක්ද? වීරිය මොකක්ද? තමන්ගේ හිත සංසුන් කර ගැනීම. තමන්ගේ හිත කියනවා පරිගන්න පරිගන්න, එහෙම නැත්නම් අර පුද්ගලයාට එකට එක කරන්න කියලා ඒ කියන එක වළක්වා ගන්නවා. ඒ වළක්වා ගැනීම සුළුපටු දෙයක් නෙවෙයි කියලායි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මොකද ඒ වළක්වා ගැනීම තුලින් යම් ප්‍රමාණයකට වළක්වා ගත්තනම් ඒ ප්‍රමාණයට තමන්ගේත් ලෝකයාගේත් දුක නැති වෙනවා. අර තුලින් ඇති වෙන උග්‍ර තත්වය නිසා ලෝකයාට වෙන පීඩණය නතර වෙනවා. තමන්ට ඇත්ත වශයෙන්ම අර ඒ නිසා ඇති වෙන දුක් කරදර, පසුතැවිල්ල, කෝපය, ඒ වයින් සිත දූෂ්‍ය වීම, අකුසල් රැස් කර ගැනීම ආදී මහා දුක් සම්භාරයක් අර තමන්ගේ හිත තැන්පත් කර ගැනීමෙන් සමනය වෙනවා කියන එකයි බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔන්න ඕක තුල තව තවත් හිතන්න මේ පින්නතුන්ට ওই පොඩි කතා වෙනුත්, පොඩි ওই ධාතහා දෙකිනුත් හුඟා දේවල් තම තමන්ගේ ජීවිතයට ලං කර ගන්න පුළුවන් වෙනවා, උපකාර වෙන දේවල්. මොකද මේ සමාජයේ අපි කවුරුත් දන්නවා පොදු දුර්වලතාවක් තමයි කෝප වීම කියන එක. හදිසි කෝප නිසා බොහෝ විට අපි දන්නවා තම තමන්ගේ මව්පියන් පවා මරන්න යොමු වෙනවා. එහෙම නැත්නම් බුද්ධ ආදී ඒ උතුමන් කෙරෙහි හිත දූෂ්‍ය කරගන්නවා. තවත් නොයෙකුත් දේවල් කරලා දේවදත්ත කතන්තර එහෙම දන්නවනේ මේ පින්නතුන්. ඒවා තුලින් ඒ කෝපය සමහර විට ජන්මාන්තර වෛර බවට පත් වෙලා දිගින් දිගට ගිහිල්ලා මහා භයානක අකුසල් රාශියකට මැදි වෙනවා. ඒ විදිහේ දෙයක් එතකොට මුලදීම සංසිඳව ගත්තේ නැත්නම් අන්න ඒක කෙලවරක් නෑ. ඒ තරමටම සංසාරي දිගට දිගට යනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒක පැන නැගුණ තැන එතනම නතර කරගන්නේ කියලා. දැන් ලෝකයේ නිතර හිතන එකක් තමයි යමක් තමන්ට කරාම ඒකට එකට එක කරන්න ඕන කියලා. එකට එක කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳෙනවා කියලා හිතන්නේ. නමුත් ඒක විසඳෙන වෙනකොට උග්‍ර වෙනවා. මොකද ඒකට හේතුව මේ කුඩා දරුවෙක් වුණත් දන්නවා මේක ලොකු ගණනක් නෙවෙයි, 1 1 2. එතකොට එකට එක කිරීමෙන් වෙන්නේ අර ප්‍රශ්නය දෙකක් වෙනවා. ඊනාට ඒ එකට එක කරාට පස්සේ අනිත් කෙනා ඒකෙන් දක්වන ප්‍රතිචාරය අනුව ඒ දෙක හතර වෙනවා. 4 8 වෙනවා, 8 16 වෙනවා. ওই විදිහටයි මේ ප්‍රශ්න උග්‍ර වෙන්නේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ කියන්නේ එකට එක කරන්න එපා, එකට එක කියන්න එපා. එකට එක කිරීම තුලින් අන්න අර විදිහට ඒ දුක වැඩෙනවා වගේම එකට එක කීමත් එහෙමයි. ඉතින් එකට එක කීම පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ වටිනා දේශනාවක් වෙන තැනක ඒ ධම්මපදයේම දක්වලා තිනවා. දැන් මේකත් මේ ධම්මපද ගාථාවක්. ඒ ධම්මපදයේ දක්වපු වටිනා ගාථාවක් තමයි සචේ නීරේසි අත්තානං සංසෝ උපහතෝ යථා ඒස පත්තෝසි නිබ්බාණං සාරම්භෝති නවිජ්ජති. ඒ කියන්නේ ඒ කෙනෙක් තමන්ට බැනුම් ආදී වශයෙන් එහෙම නැත්නම් මොකක් හරි තමන් කිපෙන විදිහේ වචනයක් එහෙම කිව්වහම ඒ වෙලාවේ ඒ ඒකට එකට එක කියන්නේ නැතුව සතියේ නේරේසියත්තානම් තමා වළක්ව ගන්නව නම් කටට එනවා වචනේ. නමුත් ඒක නොකිය හිත දමණය කරගෙන හිතත් දමණය කර වචනයත් සංවර කරගෙන කොහොම හරි ඒක නොකිය ඉන්නවා. අන්න එහෙම කරනවා නම් ඒකට ලක්ෂණ උපමාවක් බුදු පියාණන් වහන්සේ එතන දක්වනවා. සතියේ නේරේසියත්තානම් කංසෝ උපහතෝ යතා. තමා සංසිඳවා ගන්නව නම් කොහොමද උපමාව මොකක්ද? කට කැඩුණු එහෙම නැත්නම් බිඳුණු තඹ වාදනයක් අපි හිතමු කුපුරපු තඹ භාජනයක් කියලා. එහෙම නැත්නම් කට කැඩුණු තඹ භාජනයක් කියලා. ඒකට ගැහුවාම සද්දය එතනින්ම නතර වෙනවා මිසක් දිගට දිගට යන්නේ නැහැ. තඹ භාජනයක සාමාන්‍ය ස්වභාවය යන්තම් තට්ටු කරත් ගාක් වෙලා ඒක නාද නින්නාද වෙන රව් පිළි රව් දෙනවා. හරියට අර දැන් අපි කෙනෙකුට සාමාන්‍යයෙන් කෙනෙක් වචනයක් කිව්වහම ඒක තුල ඒක නිසා හිත තුල රව් පිළි රව් දෙනවා. මන් දන්නව කරන දේ මන් දන්නව කරන දේ කියලා පරිගන්න තාක් හිත තුල රැව් පිළි රැව් දෙනවා. ඒ වගේම අර තඹ බඳුනට සාමාන්‍ය තඹ බඳුනකට පහරක් ගැහුවොත් ඒක අර විදියට පරිගන්නවා කියනවා වගේ දිගට දිගට සද්ද කරනවා. දැන් මෙතන බුදු පියාණන් වහන්සේ ආදර්ශය හැටියට දෙන්නේ කට කැඩිච්ච එහෙම නැත්නම් කුපුරපු තඹ භාජනයක්. ඒකට ගැහුවේ හැටිය සද්දේ එතනම ඉවරයි. ආයි දිගට පැතිරෙන්නේ නැහැ. අන්න ඒ විදියට තමන් ඒ උපමාව අනුව සමාගයේ හිත වලක්ව ගත්තොත් සතේ නීරේසි අත්තානං කංසෝ උපහතෝ යතා ඒස පත්තෝසි නිබ්බාණං සාරම්භෝ තේන විජ්ජති. එතකොට තමන් හරියට නිවුණා. තමන් නිවන ලැබුවා වගේ හිත ඇතුලෙම නිවනේ රසය ඒ තදංග වශයෙන් ඒ වෙලාවට තමන් නිවන අධ්‍යක්කා වගේ හිත නිවීම දකිනවා. නිවනට පැමිණියා වගේමයි හරියට ඒ වෙලාවේ. ඊළඟට සාරම්භෝ තේන විජ්ජති. ඒ නිවීම නිසා තමන් නැවත එකට එක කතාවකට යොමු වෙන්නේ නැත කියලා ඒ එකට එක කීම පිළිබඳවත් මේ විදිහට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් සමාජයේ බොහෝ විට ඔය කෝ හදිසි කෝපය හෝ වෛරය ආදී නිසා ඇතිවෙන ඝට්ටන ඔන්න ඔය කියාපු ධර්මතාව ගැන අපි අමතක කිරීම නිසා මේ ප්‍රශ්න අපි විසඳන්න යන්නේ අර ධර්මයේ කියනවා ඒකට අයෝනිසෝ මනසිකාර කියලා. වැරදි කොන වැරදි පැත්ත අල්ලගෙනයි මේ දඟලන්නේ උත්සාහ කරන්නේ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන සම්‍යක් ව්‍යායාමයේ සම්මා වායාම කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක තමන්ගේ හිත අකුසලයෙන් ඉක්මනින් මුදාගත්තු හැටිය අර කියාපු ප්‍රතිඵල රාශියක් බයානක ආදීනව රාශියකින් තමන් ඒකෙන් හිත මුදා ගන්නවා. ඒ වගේම ලෝකයාටත් විශාල ශාන්තියක් සිද්ධ වෙනවා. මොන විදිය දෙයක් එතකොට මෙතන තිබෙන එක ටික කිරීම පිළිබඳව. ඉතින් මේ කාරණේ පිළිබඳව තවත් දැන් ওই කෝපය කියන එක අපි කාටත් ඒ අවස්ථානුකූලව ඇති වෙනවා. ඇතැම් විට මේ සමාජයේ දැන් බොහොම බහුල ව්‍යවහාරයේ තියෙන වචනයක් තමයි සාධාරණ කෝපය කියලා. ඇත්ත වශයෙන් කෝපය කවදාවත් කෝපය සාධාරණ වෙන්නේ නැහැ. සාධාරණත්වයක් තුල කෝපයකුත් නැහැ. නමුත් මේ වචනේ බොහොම ඇවිල්ලා තියෙන සමාජ ව්‍යවහාරයේට සමහර විට අන්‍යාගමිකයින්ගේ එක්තරා සංකල්පයක් නිසා, වැරදි සංකල්පයක් නිසා. මොකද මේ ධර්මානුකූලව සාධාරණත්වයක් නැතේ කියලා කියන්නේ කෝපයේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා කෝපයට පත් වුණාට පස්සේ ඇතිතතු හරියට කෙනෙකුට වැටහෙන්නේ නැහැ. අන්ධකාරය වෙනවා, හිත අඳුරු වෙනවා. එතකොට ඇතිතතු වැටහෙන්නේ නැත්නම් කොහොමද එතන සාධාරණත්වයක් තිබෙන්නේ? ඒ පමණක් නෙවෙයි ඒ කෝපය පිළිබඳව කියලා තියෙනවා. දැන් තව මේ පින්නතුන් තහල ඇති සමහර විට සතර අගතිය කියලා එකක් තිබෙනවා. අගතිය කියලා කියන්නේ අගතියට යනවා කියලා කියන්නේ නොකල යුත්ත කිරීමට පෙළඹෙන දේවල්. ඒවා හතරක් දක්වලා තියෙනවා. ඡන්ද, දෝෂ, භය, මෝහ කියලා. ඡන්ද කියලා කියන්නේ කෙනෙකුට ඇති වැඩි ඇල්ම නිසා පක්ෂපාතී වෙලා වැරද්දක් කරන්න පුළුවන්, අයුතු දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම දෝෂ කියලා කියන්නේ ද්වේෂය, තරහ නිසාත්. ඒ වගේම කෙනෙකුට ලැබිය යුතු දේ නොලැබෙන ආකාරයට අසාධාරණ විදිහට කරන්න ඉඩ තියෙනවා. ඡන්ද, දෝෂ, භය කියලා කියන්නේ බය නිසාත් කරන්න පුළුවන්, කෙනෙකුට ඇති බය නිසාත් අයුතු දේවල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෝහය, නොතේරුම්කම් නිසා. ඔන්න ওই විදිහේ එිනොත් එතනත් කියවෙන ද්වේෂය ගැන. ඕක නිසායි මේ සාධාරණ කෝපය කියලා දෙයක් නැත්තේ. ඊළඟට මේ හදිසි කෝපය පිළිබඳවත් පිළිපදින ආකාරය තවත් නොයෙකුත් පුදුම විදිහේ උපමා වලින් බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූලව ඒ සූත්‍ර දේශනාවල දක්වලා තිබෙනවා. තවත් අපේ හිත තුළට ඇතුල් කරගත යුතු වටිනා උපමාවක් තිබෙනවා. යෝවේ උප්පතිතං කෝධං රතං බන්තං වසාරේ තමහං සාරතිං භූමි රස්මික් ගාහෝ ඉතරෝ ජන. යම් කිසි කෙනෙක් තමන්ගේ හිතට නැඟුණු කෝපය ඒක හික්මවා ගන්නේ ඔන්න ඊළඟට උපමාව දෙනවා. පාරෙන් එළියට පැන්න රතයක් වහා නැවත පාරයට ගන්නා වගේ. දැන් ඒ කාලේ නම් ඒ රතය පිළිබඳව කියන්නේ විශේෂයෙන්ම දැන් අශ්ව රත ආදී තිබුණා. අශ්වයා කානුවට ඇදගෙන යනවා නම් වහාම ඒක හැරෙුවේ නැත්නම් රතේ කානුවේ, එහෙම නැත්නම් පල්ලමේ ඒක විනාශ වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඒ වහාම ඒක පාරට ගන්න ඕන. අන්න ඒ වගේ හිතල කෝපය හිතේ ඇති වුණ හැටිය හිත කෝපෙන් මෑත් කරගන්න උත්සාහ කිරීමයි එතන කියන්නේ. රතං බන්තං වසාරේ නොමග ගිය රථයක් නැවත පාරට ගන්න වගේ තමන්ට උපන්නා වූ කෝපය යම් කෙනෙක් වහා සංසිඳව ගන්නවනම් අන්නේ තැනැත්තට මම කියනවා නියම රථාචාර්යවරයා කියලා නියම රියදුරා කියලා අනිත් අය කින ගැන ඊළඟට බුදු පියාණන් වහන්සේ කියන්නේ රශ්මික් ගාහෝ ඉතරෝ ජන අනිත් අය කරන්නේ අර තෝන්ලනු අතින් අල්ලගෙන නිකම් බුදියගෙන ඉන්නවා වගේ අය ඒ විදිහ පුදුම උපමා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒ වගේම දක්වනවා යෝ උපතිතං විනේති කෝධං තවත් ගාථාවක් ඒ වගේ දක්වනවා යෝ උපතිතං විනේති කෝධං විසතං සප්ප විසංව ඕසදීහි ඒ විදිහට තව උපමාවක් දක්වනවා ඔන්න සර්ප විස පිළිබඳ උපමාවක් යම් කිසි කෙනෙක් තමන්ට කෝපය ඇති වුනහම කොයි විදිහටද ක්‍රියා කළ යුත්තේ කියන එක සර්පේ දෂ්ට කරාම තවත් බලබල ඉන්නේ නැහැ මොකද විස ඉක්මනින්ම පැතිරෙන දෙයක් සර්පයා විස කියන එක එතකොට කෙනෙක් කල්පනා කරනවා නම් කෝපය ඇති වුණ හැටියට ඒ පැතිරෙන්නා වූ සර්ප විෂ නිසා ඇතිරෙන්නා වූ විෂ ඉක්මනින්ම ඖෂධයකින් සංසිඳවා ගන්නා වගේ යම් කිසි කෙනෙක් කෝපය සංසිඳවා ගන්නවා නම් කියලා අන්නේ විදිහට බුද්ධ පියාණන් මහන්සේ නියම ප්‍රතිපත්තියේ තවත් නැනක විදිහට දක්වලා තිබෙනවා. ඔය විදිහට නොයෙකුත් පුදුම විදිය උපමා වලින් බුද්ධ පියාණන් වහන්සේ දක්වන්නේ මේ අපේ හිත්වල ඇති වෙන මේ මූලික කැළඹුම. මේකේ නියම தත්ත්වය අපි බොහෝ විට දන්නේ නැහැ. එක සාධාරණ දෙයක් කියලා මේ පරිගැනීම් ආදිය ඒවා කළ යුතු දේවල් හැටියට සැලකෙනවා. නමුත් කවදාවත් මේ එයින් බුදු පියාණන් වහන්සේ දක්වපු දැන් ලෝක ප්‍රකට ඇත්ත වශයෙන් ලෝක ප්‍රකට ධර්මපදයක් තමයි නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං කියන එක. අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තන සනාතන ධර්මයක් හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කර එකක් තමයි. වෛරයෙන් කවදාවත් වෛරය සංසිඳෙන්නේ නැත්. අවෛරයෙන්මය සංසිඳෙන්නේ කියන එක. නමුත් මේකේ සත්‍යතාව අපි ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්නේ නැහැ. අපිට අනිත් පැත්තයි වැඩි පේන්නේ. මේක කොහොම හරි සංසිඳව ගන්න ඕනේ අර කියාපු එකට එක කිරීමෙන්. ඉතින් ඒක ගණන් හදලාම බලන්න ඕනේ ඒක හරි යනවද නැද්ද කියලා. ඔය විදිහේ தත්වයක් තිබෙන්නේ. ඊළඟට ඔය විදිහට බුදු පියාණන් වහන්සේ කෝපය ගැන ප්‍රකාශ කළා. ඊළඟට එතකොට කෝපය සංසිඳවා ගැනීමට උපකාර වෙන ක්‍රම. ඒවත් බොහෝ තැන්වල බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා අපේ ජීවිතවලට ලං කරගන්න කවුරුත් දන්නවා. කෙලින්ම ද්වේෂයට ප්‍රතිවිරුද්ධ එහෙම නැත්නම් ද්වේෂය සංසිඳවා ගැනීමට උපකාර වෙන දේ තමයි මෛත්‍රිය කියන එක. කවුරුත් මේ පින්වත් මෛත්‍රී භාවනා ආදිය හැම දිනෙකම වගේ ප්‍රමාණින් කරනවා. ඉතින් මෛත්‍රී භාවනාව කියන එක පවා දැන් හැම දිනෙක මේ භාවනාව කියනකොට ඒ එක්කම අමුතු හැඟීමක් එනවා. ඒ තරම් නීරස බවකුත් බොහෝ දිනාට ඇති වෙනවා විශේෂයෙන්ම මේ කාලේ මේ සමාජයේ. මේ සමාජයේ ওই නූතන කියලා දේවල් ඔස්සේ දුවන ලෝකයාට භාවනාව කියන එක අර මුළු ගැන්විලා කැලේට වෙලා සුළු වෙලාවක් විතරක් කරලා ආයිත් ලෝකෙට ඇවිල්ලා වෙනම ජීවිතයකට හැඩගැහෙන විදිහ ඒ විදිහේ තත්ත්වයක් ඒ විදිහ හැඟීමක් ඉන්නේ. අපි ඒක නිසා මේ භාවනාව තුළින් කෙරෙන කාර්යය ලෝකෙට හුරු වචනයකින් ගත්තොත් මෙන්න මෙහෙමයි කියන්නේ වෙන්නේ. මේ මෛත්‍රී භාවනාවෙන් අපි බලාපොරොත්තු විය යුත්තේ මෛත්‍රීමය ආකල්පයක් ගොඩනගා ගැනීම. මේ ආකල්පය කියන වචනේ සමාජයේ නිතර මේ පින්නතුන් අහලත් ඇති. යම් කිසි ආකල්පය කියන එකක් අපි ගොඩනගා ගත්තාම අපිට හදිසි අවස්ථාවක් ආවම අපේ ක්‍රියාකාරීත්වය අන්නේ ආකල්පය අනුවයි. ඉතින් මෛත්‍රීමය ආකල්පයක් ගොඩනගා ගත්ත කෙනෙකුට ප්‍රශ්නයක් ඉදිරිපත් වුනහම ඒ තැනැත්තා ඒකට දෙන විසඳුම අන්න අර මෛත්‍රිය ඔස්සේ යන්නේ. ද්වේෂ සහගත ආකල්පයක්, වෛර සහගත ආකල්පයක් ඇති කරගත්තු පුද්ගලයා ඒකට ගැළපෙන ආකාරයටයි ක්‍රියා කරන්නේ. ඒක නිසා අපි මේ මෛත්‍රී භාවනාව තුළින් එදිනදා ජීවිතයට උපකාර වෙන දේ මොකක්ද? අන්න අර මෛත්‍රීමය ආකල්පය. ධානාදී ඊළඟට ධාන තුලින් තවත් ලබා ගන්න පුළුවන් දේවල් මේ ශාසනය දක්වනවා. ඒවා තමයි ඉහළම දේවල්. මෛත්‍රී චේතෝ විමුක්ති කියලා ඒ කියන මහ පුදුම විදියේ සිතේ විමුක්තියක් මෛත්‍රිය තුලින් ලබනවා. නමුත් එදිනදා ජීවිතයේ අර වැඩි භාවනාව ගැන ඒක හිතට නාලන පුද්ගලයා හිතා ගන්න ඕනේ අපි මේ කරන්නේ මෛත්‍රී භාවනාව තුලින් යම් මෛත්‍රීමය ආකල්පයක් ගොඩනගා ගන්න. එදිනදා ජීවිතයේ අර කියාපු භයානක අවස්ථාවල් වලින් හදිසි කෝපය නිසා තමනුත් අනුත් මහා බරපතල දුක් ගැහැටවලට පත්වීමෙන් වළක්වා ගන්න මම මේ කරන පොඩි ව්‍යායාමයක් එදිනදා ජීවිතයේ සිත තනා ගැනීම ව්‍යායාමයක් කියලා හිතාගෙන මෛත්‍රී භාවනාවේ දෙන්න ඕන මෛත්‍රීමය ආකල්පයක් ගොඩනගා ගන්න. අන්න ඒ විදිහට. එතකොට මේ මෛත්‍රිය ඊළඟට මෛත්‍රියෙන් කරන්න බැරි මෛත්‍රියෙන් සංසිඳවා ගන්න බැරි අවස්ථාවල් තිබෙනවා. ඒ බඳු අවස්ථාවල කරුණාව ඒ පුද්ගලයාගේ ඒ නාම නොදැනුවත්කම ඒවා පිළිබඳව හිතලා කරුණාව උපදවා ගන්න. ඊළඟට කරුණාව පමණක් නෙවෙයි ඊළඟට බුදු පියාණන් මහසී දක්වන සමහර අවස්ථාවල් වල උපේක්ෂාවත් උපකාර වෙනවා. මදහත් බව, මදහත් බව. ඒක ගැන වැඩි හිතකම කරන්නේ නැතුව ඒ පුද්ගලයා අරගෙන ඉන තත්ත්වය තමයි ඒ ඊට වැඩි දියුණු තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා හිත උපේක්ෂාවට නගා ගන්නවා. එහෙම නැත්නම් තමන්ට ක්‍රෝධය, ද්වේෂය ගෙන දෙන කාරණේ නොමිනිහි කරනවා. මිනිහි නොකර වෙන දේවල් වලට හිත යොදනවා. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාගේ ඒ තැනත්තා කරන කර්මය එයිටයි, මා කරන කර්මය මටයි කියලා හිතාගෙන කර්මානුරූප කර්මය ගැන හිතලා, කර්ම බුදු පියාණන් මහතේ දක්වන්නේ කම්මස්සකා කම්මදායාද ආදී වශයෙන් කර්මය තමන්ට අයිති, තමන්ගේ දායාදය. එතකොට එයා කරන දේ එයාගේ කර්මය, මං කරන දේ මගේ කර්මය. එහෙම හිතලා අර විදිය සාධාරණ කෝපය නිසා හෝ මේක කළ යුත්තක්, දැන් සාමාන්‍යයෙන් පලි ගැනීම කියන එක කළ යුත්තක් හැටියට ලෝකය හිතන්නේ, කළ යුත්තක් අවශ්‍යයෙන්ම කළ යුත්තක්. නමුත් ඒ කළ යුත්ත තුලින් අන්න අර විදියේ මහා භයානක තත්ත්ව උද්ගත වෙන නිසා ඒ වෙනුවට කරන්න ඕනේ කළ නියම කළ යුත්ත මොකක්ද? ඒකෙන් හිත මෑත් කරගන්නවා. ඒ එතනත්තගේ කර්මය මේක මම ආයිත් ඒක තුලින් කර්මයක් මතු කරගන්න ඕනේ නැහැ කියලා ඔය විදියට දක්වනවා. ඊළඟට අපි කිව්වේ බුදු පියාණන් වහන්සේ තැන් තැන් වල දක්වපු දේවල්. අපි මේ කතා කළ මේ සරියුත් ස්වාමීන් වහන්සේගේම ඒ පුදුම, දැන් මේ ඉවසීම් ශක්තිය මෙතන මේ ප්‍රත්‍යක්ෂ වුණා උන්වහන්සේගේ චරිතයෙන්. ඒ වගේම උන්වහන්සේ කළ එක්තරා වටිනා දේශනාවකුත් තිබෙනවා. හිත ශාන්ති කියලා කියන අර කියාපු අර කේන්තිය ඉවත් කරන වටිනා ඇතුළත තියෙන ශාන්ති ගුණය, ඉවසීම් ගුණය කොයි තරම් සරියුත් ස්වාමීන් වහන්සේ තුල තිබුණාද කියන එක උන්වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට මහ පුදුම විදිය දේශනාවක් දේශනා කළා. ආඝාතය සංසිඳවා ගන්න හැටි. මේ ආඝාතය කියලා කියන්නේ පින්වත්නි, මේ ද්වේෂයේ, වෛරයේ, ක්‍රෝධයේ මහාම බරපතලම කොන. දැන් කවුරුත් දන්නවා හිත කෝපය ඇති වෙනකොට යම්කිසි සුළු නොසන්තුෂ්තාවක් ඇති වෙනවා ආරම්භ වශයෙන්. මේක එක්තරා මට්ටම් තිබෙනවා. හිත ටිකක් මගේ හිත නරක් වුණා කියලා කියන්නේ එහෙම තත්ත්වයක් තියෙන. ඊළාට ඕන මට තරහ ගියා. මට කෝපයක් ඇති වුණා. ක්‍රෝධයක් ඇති වුණා. වෛරයක් ඇති වුණා. මේ වෛරය ජන්මාන්තර වෛරයක් තරමට වුණාම ඔන්න ඒකට කියනවා ආඝාතය කියලා. මහා බරපතල අන්දමින් මේක බැඳගත් වෛරය, බද්ධ වෛරය කියලා ඒකට කියන්නේ. ආඝාතය කියලා කියන්නේ බද්ධ වෛරය. ඒකෝට සරියුත් ස්වාමීන් වහන්සේ දක්වන බද්ධ වෛරය පවා ඉවත් කරගන්න ක්‍රම. හරි පුදුමයි ඒ දෙන උපමා බැලුවාම ඉතාමත්ම ගැඹුරුයි සුළු හැටියට පෙන්වන්නට. ඒ සරියුත් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ සංඝයා වහන්සේලාට කරන දේශනාවක් නිසා සංඝයා වහන්සේලාගේ ජීවිතයට අදාළ ආකාරයට මෙන්න මේ විදිහට දක්වන්නේ. ඔන්න යම්කිසි භික්ෂුවකට තවත් භික්ෂුවක් පිළිබඳව වෛරයක් ඇති වෙනවා. අර කියාපු ආඝාතයක් ඇති වෙනවා. මොකද ඒකට හේතුව අර පුද්ගලයාගේ කායික හැසිරීම ඉතාමත්ම අපිරිසිදුයි, නුසුදුසුයි. ඒ වගේම වාචසික හැසිරීමත් ඉතාමත්ම නුසුදුසුයි. අන්න ඒ බඳු පුද්ගලයා පිළිබඳව කෙනෙකුට වෛරයක් ඇති වුණාම, ද්වේෂ ආඝාතයක් ඇති වුණාම ඒක සංසිඳවා ගන්න ආකාරය සරියුත් සානාසි දක්වන්නේ මෙහෙමයි. මුලින්ම දක්වන්නේ ඒ පුද්ගලයාගේ කායික හැසිරීම අපිරිසිදුයි, වාචසික හැසිරීම පිරිසිදුයි පළමුවෙනි මට්ටම. එතකොට අර අපිරිසිදු දේ ගැන නොසිතා පිරිසිදු පැත්ත විතරක් හිතන්නේ කියන එකයි සරියුත් සානාසි දක්වන්නේ. ඒකට දෙන උපමාව තුලින් මේ මොකද්ද කියන්නේ කියලා අල්ලගන්න පුළුවන්. දැන් සංඝයා වහන්සේලා පංසුකූල සිවුරු දරන සංඝයා වහන්සේලා තමන්ගේ සිවුරට අවශ්‍ය රෙදි කෑලි සොයාගන්නේ පිණ්ඩපාත යන ගමනේ ඒ පාරේ වැටිලා තිබෙන අහක දාපු රෙදි කෑලි අහුලගෙන ඇවිල්ලා ඒ වයින් තමයි සිවුරක් මහගන්නේ. අන්න ඒක පිළිබඳ උපමාවකින් දක්වනවා. යම් කිසි පංසුකූලික භික්ෂුවක් පාරේ යන අතරේ දකින්නවා කිලිටි රෙදි කෑල්ලක්. ඒ රෙදි කෑල්ල අතින් අල්ලන්න තරම් බැරි තරමට වගේ කිලිටි එකක් වෙන්න ඕන. ඉතින් ඒකට මොකද්ද කරන්නේ? ඒ රෙදි කෑල්ලත් ඕන. අහක දාන්නත් බෑ ඒ වෙලාවේ, අවශ්‍යතාව තියෙනවා. ඒක නිසා වම්පයින් අර රෙදි කෑල්ල පාගලා දකුණු කකුලෙන් ඒ කෑල්ලක් ඉරාගෙන ඒක අරගෙන යනවා. අන්න ඒ උපමාව දීලා තිබෙනවා අර කියාපු පුද්ගලයාගේ අපිරිසිදු කායික හැසිරීම ගැන හිතන්නේ නැතුව පිරිසිදු වචනය පිළිබඳ කොටසක විතරක් හිතලා ඒකට හිත යොදලා ඒ වෛරය සංසිඳවා ගන්නේ කියලා. ඒ විදිහ උපමාවක් දෙනවා. ඊළඟට දක්වනවා අනිත් පැත්තේට ඒ තනත්තාගේ කායික හැසිරීම හොඳයි, වාචසික හැසිරීම නරකයි. කයින් කරන දේවල් හොඳයි, වචනින් කරන දේවල් නරකයි. ඒකටත් අර වගේ උපමාවක් දක්වනවා. ඔන්න මහා පායන කාලේ කෙනෙක් බොහොම පිපාසිතව එනවා වතුර සොයාගෙන. තොකුණක් තියෙනවා, ඒකේ එම්පිටින්ම දියසෙවෙල් බැඳිලා. දියසෙවෙල් බැඳිලා තුනට තමන්ට පිපාසය තියෙනනේ, කොහොම හරි බොන්න ඕනේ. අර දියසෙවෙල් දෑතින් ඉවත් කරලා කොහොම හරි වතුර ටික බොනවා. අන්න ඒ වගේ අර ඒ අවස්ථාවේ අර තැනැත්තගේ වචනයේ පිළිබඳ අපිරිසුදු ගැන හිතන්නේ නැතුව කායික හොඳයි පැත්ත විතරක් හිතලා දේශය ඉවත් කරගන්නේ කියලා ඒ උපමාව දෙනවා. තවත් ඊළඟට උපමාවක් දෙනවා. ඔන්න තවත් කෙනෙක් ඉන්න පුළුවන්, ඒ තැනැත්තගේ කායික හැසිරීමක් ගන්න දෙයක් නැහැ, වාචසික හැසිරීමක් ගන්න දෙයක් නැහැ, ඉතාමත්ම අපිරිසිදුයි. නමුත් ඉඳ හිටලා සුළු වෙලාවක් හෝ හිත පිරිසිදු හොඳ වටිනා සිතුවිලි ඒ තැනැත්තට පහළ වෙනවා ඉඳ හිටලා කලාතුරකින්. ඒකට දෙන උපමාව මේකයි. නේ ඒත් අර මහපායන කාලයේ කෙනෙක් දීර්ඝ මාර්ගයක යන අතරේ ඒ තැනැත්තට වතුර බොන්න කොතනකවත් තැනක් නැහැ, ලිඳක් නැහැ, කොහෙත්ම මහා ආන්තර මාර්ගයක යන්නේ. හදිසියේ දකින්නවා හරකෙක් අඩිය තියාපු තැනක වතුර ටිකක්. ඕක දැක්කහම ওই වතුර ටික ගන්න ඉතින් පණිට්ටුවකින් ලොකු කෝප්පෙකින් ගන්න බෑනේ. මොකද කරන්නේ? හරක වගේම බිම වැටිලා දිව ගාලා අර වතුර ටික බීලා යනවා. අන්න ඒ උපමාවෙන් දක්වන්නේ අර විලාවේදී අර පුද්ගලයාගේ නරක කායික හැසිරීම ගැන මෙනෙහි කරන්නත් එපා. නරක වාචික හැසිරීම ගැන මෙනෙහි කරන්නත් එපා. අර ඉඳ හිටලා සුළු වෙලාවක් හරි හිත සංසුන් වෙන හොඳ ගුණ යන්තම් මතුවෙන අවස්ථාව ගැන හිතලා විතරක් ඒකට සමාව දීලා අන්න හිත වෛරයෙන් ඉවත් කරගන්න. ඒ වෙන උපමාවක් මහ පුදුම විදියේ උපමාවක්. ඊළඟට කියන ඕන ඊළඟ පුද්ගලයෙක් කියනවා. ඒ තැනත්තාට එයාගේ කායික හැසිරීම හොඳත් නැහැ. වාචික හැසිරීම හොඳත් නැහැ. ඉඳ හිටලවත් හිතේ කුසල් සිතක් හොඳ සිතක් ගතයක් නැහැ. ගන්නම දෙයක් නැහැ. 100%ක්ම ගන්න දෙයක් නැති වගේ පුද්ගලෙක්. නමුත් ඒ බඳු පුද්ගලයා පිළිබඳවත් ඇති දේශය ඉවත් කරගන්න ආකාරයේ සරුත් සාන්නාසි දක්වනවා මෙහෙම උපමාවකින්. ඔන්න යම්කිසි කෙනෙක් දකිනවා මහා මාර්ගයේ යනවා ඉතාමත්ම ගිලම් පුද්ගලයෙක්, රෝගී පුද්ගලයෙක්. ඒ තැනත්තට බෙහෙත් නැහැ, මගට මග වියදන්නේ නැහැ, මගට කන්න දෙයක් නැහැ, යන්න පාර දන්නේ නැහැ. එයා දැකලා අර පුද්ගලයා හිතන්නේ කරුණාව ඇති කරගන්නවා. අනේ මේ තැනැත්තාට පාර කියන්න කෙනෙක් ඉන්නවනම්, ආහාර ටිකක් දෙන්න කෙනෙක් ඉන්නවනම්, බෙහෙත් දෙන්න කෙනෙක් ඉන්නවනම්, උපස්ථානය කරන්න කෙනෙක් ඉන්නවනම් කොච්චර හොඳද කියලා යටත් පිරිසෙන් හිතවිල්ලවත් කරුණාවෙන් ඇති වෙනවා. අන්න ඒ වගේ සරියුත් සාන්නාංශ ප්‍රකාශ කරනවා. ඒ බඳු ඒ ගන්නම දෙයක් නැති 100%ක්ම නරක පුද්ගලයා පිළිබඳව පවා දේශය ඉවත් කරගන්න උපකාර වෙන්නේ එතෙන්දි කරුණාව, මෛත්‍රිය, දයානුකම්පාව ඒවා මතු කරගන්නේ කියලා. ඊළඟට පස්වෙනුව දක්වනවා. ඒක නම් ඉතාමත්ම පහසු දෙයක්. නමුත් තේරුම් ගන්න, සමහර විට කෙනෙක් ඉන්නවා එයාගේ කායික හැසිරීම සම්පූර්ණයෙන්ම හොඳයි, වාචික හැසිරීම සම්පූර්ණයෙන්ම හොඳයි. නමුත් මොන හැම් හේතුවකින් හෝ තමන්ට අරුචි බවක් නිසා කෝපයක් ඇති වෙනවා, ද්වේෂයක් ඇති වෙනවා. ඒක පිටමනින්ම සංසිඳව ගන්න පුළුවන්. ඒකට දෙන උපමාව ඔන්න යම්කිසි කෙනෙක් පිපාසයෙන් යන අතරේ දකිනවා ඉතාමත්ම රමණීය පොකුණක්, ඕන හැටිය වතුර පිරලා තිබෙනවා, ඕන හැටිය වතුර බොන්න පුළුවන්, නාන්න පුළුවන්, අනේ තෙන්ට ගිහිල්ලා ඕන හැටියට නාලා වතුර බීලා යන්න වගේ. ඒ තැනත්තා අර පුද්ගලයාගේ ගුණස්කන්ධය ගැන හිතලා, මේ තරම් ගුණස්කන්ධයක් ඇති කෙනෙක් කෙරෙහි මම මේ ද්වේෂයක් ඇති කරගත්තා කියලා ඒ ගුණස්කන්ධය තුලින්ම ඉක්මනින්ම ද්වේෂය ඉවත් කරගන්න. ඔය දෙන ඔයිකුත් උපක්‍රම සරියුත් ස්වාමීනාසි දක්වලා තිබෙන්නේ මේ අපේ මේ සිත පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා අපේ සිත්වල එක එක තත්ත්ව තිබෙනවා. පහසුවෙන් මේවා සංසිඳව ගන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා, බොහොම අමාරු අවස්ථාවලුත් තියෙනවා, කරන්න බැරි කියලා හිතන අවස්ථාවලුත් තියෙනවා. නමුත් මේ හැම එකක්ම අල්ලලායි බුදු පියාණන් වහන්සේලා, සරියුත් ස්වාමීන් වහන්සේලා මෙන්න මේ විදිය පුදුම උපමා දීලා තිබෙන්නේ. ඉතින් අන්න ඒව ආශ්‍රයෙන් අපි කල්පනා කරගන්න ඕන. මේ ද්වේෂය කියන එක කවුරුත් දන්නවා, මේ දීර්ඝ සංසාරයේ අපි මේ ගමන් කරන්න හේතු වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන අකුසල් ධර්ම තුන නිසා. ලෝභයයි ද්වේෂයයි දැන් අපි ආරම්භයේදීම කිව්වා, ලෝභයයි ද්වේෂයයි කියන එක බැලූ බැල්මට එකිනෙකට විරුද්ධ වගේ තියෙන්නේ. නමුත් මෙතන යටින් තියෙන්නේ මේ තමන් ප්‍රියමනාප දේ තමන්ට නොලැබෙනකොට, එහෙම නැත්නම් තමන්ගේට ඕන ආකාරයට කෙනෙක් පවතින්නේ නැති වෙනකොට, ඔන්න එතන ඒ තැනත්තා පිළිබඳව ද්වේෂයක් ඇති වෙනවා. ඊළඟට ඒ ද්වේෂය දිගට දිගට යන්නේ අන්න අර කියාපු එක ප්‍රිය හැටියට පේනවා. ඒ තැනත්තාගෙන් පලිගැන්ම, කර දෙයට එකට එක කිරීම, එහෙම නැත්නම් ඒ තැනත්තා දුකටපත් වෙනු දැකීම, ඔන්න දැන් මට කළා, ඔන්න දැන් ප්‍රතිඵලය කියලා ඒක දැකලා තමන්ට සතුටු වෙන්න අවස්ථාවක් ලබා ගැනීමටයි ඒ තැනත්තාට හානි කරන්න, පලි ගන්න පෙළඹෙන්නේ. ඔය විදිහේ තත්ත්වයක් හිතේ තිබෙනවා. ඉතින් මේක ඉෂ්ට කරගන්න බැරි වෙනකොට දිගින් දිගට සංසාරයේ සිතේ ඇති වෙන මේ ද්වේෂය කොයිතරම් කාලයක් යනවද කියන එකට ඉතාමත් මොහොත සාධකයේ අර බෝධිසත්ව දේවදත්ත අරගලයමයි. ඒ තරම් දීර්ඝ කල්ප ගණනක් සුළු ආරම්භයකින් ඇති වුණු ද්වේෂය බෝධිසත්වයන් වහන්සේත් ඒ දේවදත්ත ඒ දෙදෙනා අතරේ ඇති වෙච්ච ද්වේෂයේ ආඝාතය කොයිතරම් දුර ගියාද කියන එක ජාතක කතා එහෙම කියවන මේ පින්වතුන්ට පේනවා. එයින් අපිට හිතා ගන්න පුළුවන් එතකොට කොයිතරම් බරපතල දෙයක්ද මේ ද්වේෂය කියන එක. කොටින්ම කියතොත් ඒක ගින්නක් හැටියට දක්වනවා, ද්වේෂ ගින්නක්. එතකොට ඒකයි බුදු පියාණන් වහන්සේ මේ ද්වේෂය සංසිඳවා ගැනීම නිවීමක් කියලා කිව්වේ. ඉතින් මේකට උපකාර වෙන්නේ ද්වේෂය කියන එක අර දැඩි හිත් ස්වභාවයක්, මෛත්‍රිය කියලා කියන්නේ මෘදු මොළොක් ස්වභාවයක්. හිත මෘදු මොළොක් කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ අවස්ථාව එනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. දැන් කෙනෙක් කියනවා දැන් මෛත්‍රී භාවනාව අපි මේ අපි හිතට නගාගෙන අහවලා අහවලා කෙරෙහි මෛත්‍රී කරනවා, එහෙම නැත්නම් ලෝකයා කෙරෙහි මෛත්‍රී කරනවා කියලා ඔකේ කීමින් වැඩක් නැහැ කියලා. නමුත් අපේ මේ සිත්වල ස්වභාවය මොකක්ද? අපි යමක් නැවත නැවත හිතනවා නම්, නැවත නැවත ඒ අනුව හිතවිලි පවත්වනවා නම්, ඒ පැත්තටම අපේ හිත නැඹුරු වෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ලෝකයේත් මේ හැම දිනෙකම දන්නවා යම්කිසි නම්රතාවක් කියලා දෙයක් තිබෙනවා, නැඹුරුව, නම්රතාව. ඉතින් යම්කිසි කෙනෙකුගේ හිත ද්වේෂයට කෝපයට නැඹුරු නම් ඒ පැත්තටම කටයුතු කරනවා නම් ඒ පැත්තටම හිතවිලි පවත්වනවා නම් ඒකෙම ආනිසංස ගැන හිතනවා නම් අන්න ඒ තැනැත්තා එන්න එන්නම කෝපය පැත්තට නැඹුරු වෙනවා. ඒ වෙනුවට කෙනෙක් මෛත්‍රිය ගැන මෛත්‍රිය ඇති කරගන්න උත්සාහ කරනවා නම් මෛත්‍රිය ආනිසංස සලකනවා නම් අන්න ඒ තැනැත්තාගේ හිත මෘදු මොළොක් වෙනවා. ඒ මෘදු මොළොක් වුණු තැනැත්තෙකුගේ හිතට වැටෙන ප්‍රශ්නයත් අර දැඩි හිතක් ඇති තැනැත්තට ඒ වැටෙන ප්‍රශ්නයත් අතර ඒකේ විසඳුමේ ලොකු වෙනසක් තිබෙනවා. ඒකයි අර අපි කිව්වේ ආකල්පය කියලා. ඒ ආකල්පය අනුවයි දැන් අර තව සමාජයේ තියෙනක තමයි ප්‍රතිචාරය කියන එක. ওই ප්‍රතිචාරය දැන් අපි කියවන්නේ අර සංඝයා වහන්සේලාගේ ප්‍රතිචාරය ගැන. ওই දේ එක එකනාගේ ප්‍රතිචාරය. ඒකට හේතුව යට තිබෙන ඒ හිත සකස් වීම. ඒ හරියට සකස් වෙලා නැත්නම් ඒක අනුවයි ප්‍රතිචාරය. සරියුත් සාන්නාහසේගේ ප්‍රතිචාරය වගේ නෙවෙයි අර ජේතවනාරාමයේ අර විදි උද්ඝෝෂණය කරපු සංඝයා වහන්සේලාගේ ප්‍රතිචාරය. ඒ පුද්ගලෙන්ගේ අර හිතේ දියුණුවේ මට්ටම් තමයි ඉන්නේ. අනික නිසා අපි උත්සාහවත් වෙන්න ඕනේ මෙන්න මේ කාරණා තේරුම් අරගෙන බුදු පියාණන් වහන්සේ නොකල හැකි දෙයක් නෙවෙයි අපට දක්වලා තිබෙන්නේ කළ හැකි දෙයක්. නමුත් ඒක ක්‍රමානුකූලව ඒකට නිසි උපදේශ අනුව කරනවා නම් අන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආනිසංස මේ පින්තුන් ප්‍රතිබුද්ධහ තිබෙනවා. මෛත්‍රී භාවනා ආනිසංස වශයෙන් ඔය 11 ආනිසංසයක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එදිනදා ජීවිතයට උපකාර වෙන දේවලුයි. ඒ වගේම තමන්ගේ සාංසාරික වශයෙන් මේ සාංසාරික විමුක්තියට උපකාර වෙන සමාධි තත්වයක් ධ්‍යාන තත්වයක් එහි මෛත්‍රිය තුලින් ලැබුවොත් ඒක නිවනටත් උපකාර කරගන්න පුළුවන් වෙනවා. කොටින්ම කියතොත් මේ මෛත්‍රිය කියලා කියන්නේ අර හිත විමුක්ත කර ගැනීමක්. චේතෝ විමුක්ති කියලා කියනවා. මොකද හිත වැටකඩුළු මැද හිර වෙලායි තිබෙන්නේ. පළමුවෙන්ම තිබෙන වැටකඩුල්ල තමයි මේ ආත්මාර්ථකාමීත්වය. මම මේ මාගේ කියලා ගත්ත එක. ඊළඟට සමහර කෙනෙක් තමන්ට දැන් බොහෝ දෙනා කොටිම බුදු පියාණන් මහසර් ප්‍රකාශ කළා තිබෙනවා තමාට තමන් පමණ ප්‍රිය කෙනෙක් ලෝකේ නැත කියලා. ඒක සත්‍යයක්. තමන්ගේ සමාන කෙනෙක් හිතනවා තමන්ට දරුවන් ප්‍රියයි අනිත් අය ප්‍රියයි. නමුත් මේ හැම දෙනෙක්ම ප්‍රිය වෙන්නේ තමන්ට තමා ප්‍රිය නිසා. ඒක සත්‍යතාවක්. එතකොට හොඳයි ඒක පිළිගත්තා. ඊළඟට මෙතන දක්වන්නේ මෛත්‍රියේදී ඒ තමන්ට ප්‍රිය වගේම කල්පනා කරන්න ඕන අනිත් අයටත් ප්‍රියයි. ඒකයි බුදු පියාණන් වහන්සේ අවිහිංසාව පිළිබඳව දක්වන මූලික නිදර්ශනය. තමා උපමා කරගෙන අත්තානං උපමංකත්වා නහනීයන ඝාතේ. තමා පහර දෙනුවට බැනුම් මහනවට දුකටපත් වෙනවට තමන් කැමති නෑ. ඒ වගේම අනිත් අය කියලා හිතලා තමා සාක්ෂි ස්ථානිය තබාගෙන තමා උපමා කරගෙන අනිත් අයට හිංසානු කරන්නේ කියන එකයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඊළඟට අනිත් පැත්තට බැලුවත් ඇතම් කෙනෙක් එතකොට තමාට විතරයි අල්ම කරන්නේ. ඒකට ආත්මාර්ථකාමීයි කියලා කියනවා. ඇතම් කෙනෙක් තමා පමණක් නෙවෙයි තමන්ගේ කිට්ටු ඥාතිවරුන් මව් කෙනෙක් නම් ඒ තමන්ගේ දරුවා අන්න ඒ විදිහට එහෙම තමා වගේ මෙහෙම තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා පවා දරුවා රැක ගන්න බලනවා. ඊළඟට අන්නේ ඒ ආකල්පය බුදු පියාණන් වහන්සේ දක්වන ක්‍රමක්‍රමයෙන් තමන්ගේ පවුලේ අයට පමණක් නෙවෙයි ඥාති හිතයිසින්ට පමණක් නෙවෙයි අසල්වාසීන්ට ඊළඟට සකල ලෝක සත්ත්වයාට ක්‍රමක්‍රමයෙන් හෝ ඒ සමහර විට ඇතම් කෙනෙකුට ඉතාම ඉක්මනින් පුළුවන් මේ වැටකඩුළු කියලා අපි හිතාගත්තට මේ වැටකඩුළු හදාගෙන මේව කඩන එක නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක දල වශයෙන් තේරුම් අරගෙන මෙතන මෙහෙම වැටකඩුළු වාසියක් තියෙනවා කියලා ඒවා බිඳගෙන යන වීදියේ වටිනා නැත්නම් ඉතාමත්ම ගැඹුරු මෛත්‍රී සංකල්පනාවල් පතුරන එකයි තිබෙන්නේ. සමහර විට එක වචනයක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් සුවපත් වෙත්වා කියන වචනය. ඒක තුල අමුතුවට ඒකට එකතු කරන්න ඕනෙත් නැහැ වචන රාශියක්. මොකද අපි බොහෝ දෙවිට වෙන්නේ වචන රාශියක් තුල අතරමං වීමයි. භාවනාව කියලා බොහෝ දෙනා කරන්නේ ලස්සන වචන රාශියක් ලස්සන තාලයකට කිය කියා ඉන්නවා. ඇතුළට යන්නේ නැහැ. භාවනාව බොහෝ විට කරෙන්නේ පිටට යන දෙයක්, පිටට ඇහෙන දෙයක්. ශබ්ද ඔය වාහිනිය ඔය නොයිකුත් මේ වලින් ප්‍රචාරය වෙන දෙයක් හැටියටයි භාවනාව යන්නේ. ඇතුළට වදින දෙයක් හැටියට නොවේ. නමුත් ඇතුළට වදින්න නම් අර ඔච්චර ලොකු වචන ගොඩක් ඕනේ නැහැ. Tamanට අර්ථවත් වෙන එක වචනයක් ඇති සුවපත් වෙත්වා කියන එක. සුවපත් වේවා හෝ සුවපත් වෙත්වා. ඒ වචනේ නිතර අර දැන් අර බුදු පියාණන් මහසේ ප්‍රකාශ කළ තියෙන ආකාරයට නැවත නැවත ඒක හිතට නගා ගන්න ප්‍රමාණයට හිතේ ඒක හිතට පුරුදු වෙනවා. හිතට පුරුදු වෙනවා. ආකල්පයක් ගොඩ නැගෙනවා. එතකොට මෛත්‍රීමේ ආකල්පයක් ගොඩ නැගීමට වැඩි දුර යන්න ඕනේ නැහැ. ඔන්න ඒකේ වචනයක් නිතර ඒ තමන්ට ලැබෙන අවස්ථාව අනුව මුලදී ආරම්භයේදී සමහර විට තමන්ගේ විවේක කාලයේ හැටියට භාවනා කාලයේ හැටියට වෙන් කරගත්තු ඒ පර්යංකයෙන් සිටින නිෂ්කලංක වේලාවේදී ඒක දැඩිව ඒකට අදිෂ්ඨාන කරගෙන සුළු වේලාවක් හරි කරනවා. ඒ පුරුද්ද උඩ ඊළඟට ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ඉරියව් පවත්වන අනිත් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා තිත්තං චරං නිසින්නවා සයානවා යාවතස්ස විගත මිද්දෝ ආදී වශයෙන් මේ කරණීය සූත්‍රයේ මේ පින්නතුන් අහලා තිබෙනකොටිකුත් හොඳට භාවනාව දියුණු කරගෙන යනකොට ඇතම් කෙනෙකුට පුළුවන් සතර ඉරියව්වෙම සිටින හිඳින නිදාගන්න ඇවිදින ඒ හැම අවස්ථාවලත් යටත් වීමෙන් නිින්ද යනතා ඒ පමණක් පවා මුළු දවසෙම ඇත්තම් කෙනෙකුට ඒ ඉතිවිල පවත්වන්න පුළුවන්. ඒ පවත්වන තරමට තමයි අන්න හිත එකඟ වෙලා ඒකම ඒකාග්‍ර වෙලා සමාධිමත් වෙලා ඊළඟට යම්කිසි අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අන්දමට සිත විමුක්ත වෙනවා. සිත විමුක්ත වෙන්නේ කිව්වේ අන්න අර වැටකඩුළු මිදගෙන යනවා. ආත්මාර්ථකාමී වැටකඩුළු ඊළඟට තමන්ගේ අයයි කියලා වෙන් කරගන්න එක. ඒ ඔක්කොම බිඳගෙන ගිහිල්ලා අන්තිමට මුළු විශ්වයම මුළු සකල ලෝක සත්‍යයම තිරිසන් සතුනුත් ඇතුළු හැම කෙනෙක්ම අහු වෙන විදිහේ මහ පුදුම විදිහේ ගැඹුරක් අර වචනයට ලැබෙනවා. ඒක වචනයයි. නමුත් ඒක මතු කරනකොට මුළු ලෝකෙම හිතට අහු වෙලා ඉවරයි. ඔක්කොම බිඳගෙන යනවා. මහ පුදුම වැඩක් ඒක. කියන්නේ ඒක නිසා සුළු ආරම්භයකින් විශාල දෙයක් මේක සිද්ධ වෙන්නේ. ඒ තුලින් වෙන්නේ අන්න අර කියාපු ද්වේෂය කියලා කියන බරපතල අකුසලිය අපි මේ සංසාරේ ගෙන යන ලෝභ ද්වේෂ මෝහය කියලා කියන්නේ මේක ත්‍රිකෝණයක් වගේ නං මෝහය කියලා කියන්නේ මුලාව. ඒ මුලාවම තමයි මමයේ මාගේ කියලා කියන එක. ඒ මමයේ මාගේ කියලා ගත්තට පස්සේ මා කැමති දේ කියලා තියෙනවා අන්න ලෝභය. ඊළඟට මා කැමති දේ ලබා ගන්න ඇති බාධක එහෙම නැත්නම් මා අකමැති දේ කියලා තව පැත්තක් තියෙනවා. ඒක තමයි ද්වේෂය. ඉතිකට මෝහය කියන ඒ ත්‍රිකෝණයේ අර උඩින් ඒ මෝහය කියලා මමයේ කියලා ගත්තොත් එතන ඉඳලා තියෙන්නේ ඔන්න ඊළඟට තියෙනවා මා කැමති දේත් අකමැති දේත් ওই දෙක අතර ඉතින් ඇලුම් ගැටුම් වශයෙන් තිබෙනවා ලෝකයේ. ඕක තුල ඇති කරගන්න අපි මේ කර්ම හැටියට රැස් කරගන්න දේවල් නිසා තමයි අපි මේ දීර්ඝ කාලයක් සංසාරේ යන්නේ. ඉතින් කර්ම විපාක වශයෙන් බලනකොට විශේෂයෙන් දක්වනවා ද්වේෂය විපාක හැටියට දක්වනවා. දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා කර්ම විපාක හැටියට ඇතම් කෙනෙක් විරූප වෙනවා. ඒ වගේම චර්ම රෝග, සමී රෝග ආදී දේවල් ඇති වෙනවා. නොයෙකුත් රෝග පීඩා බහුල වෙනවා. හිංසා ආදී නිසා ඔය විදිහට මේ රෝගේ ද්වේෂය නිසා ඒ සුළු මට්ටමින් නමුත් මේ ද්වේෂය කෙනෙක් ඇති කරගත්තනම් එහෙම නැත්නම් මේ පලි ගැනීම ආදී කරානම් අර දේවදත්ත ආදීන් කළා වගේ ලෝකයේ ඊටාත්ම උතුම්ම වස්තු වන යාරේ තත්ත්ව ලැබූ උතුමන්ට එහෙම නැත්නම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආදීන්ට එවන් දෙකුට කළා නම් එහෙම අන්න හරියට ගලේ ඔළුව එන ගත්තා වගේ ගලේ ඔළුව එන ගත්තා වත් එතනම ඉවරයි. සමහරු අර පොළොව පලාගෙන ගියා කියලා කියන්නේ. මේවා මේ එක ධර්මතාවක් ලෝක ධර්මතාවක්. මොකද අර කිරිටි වුණු හිතෙන් කළ බරපතල අකුසලයේ ඒකේ බරපතල தত্ত্বය මේ පිනතුන් දන්නවා හැම කකුසලයකම මේ බරපතල தত্ত্বය තමන්ගේ හිත පිළිබඳ වගේම ඒ කරන පුද්ගලයාත් ඒකට කරන පුද්ගලයාගේ ಗುಣ සම්පත්තියත් ඒකට හේතු වෙනවා. සාමාන්‍ය කූඹියකට කරන ගැහැටක් වගේ නෙවෙයි අර බුදුපසී බුදුරහතන් වහන්සේලාට කරන ගැහැටක්. ඒ දෙක එකක් නෙවෙයි. ඒකට හේතුව අර ඒ උතුම් වස්තුව ලෝකේට ලෝකේ ඊටාත්ම උතුම් වස්තුන්. ඒක ඒ වස්තුන්ට හානියක් කිරීම හිතෙන් හෝ ඒක සිටිවිල්ලකින් පවා මහා බරපතල අකුසල සිද්ධ වෙනවා. අන්න ඒක නිසා මේක හරියට අර තමන් මේ විදිහේ කෙලෙස් වලට නැඹුරු වෙන ලෝකයක හිතක් ඇතුව සිටිනවා කියන එක හරියට වේගෙන් යන වාහනයක සුක්කානම තමන්ගේ අතට දුන්නා වගේ. මේ සුක්කානම හරවන්න ඕන වෙලාවට හරවන්න දන්නේ නැත්නම් පාරට ගන්න ඕන වෙලාවට ගන්න දන්නේ නැත්නම් කොතනද කෙලවර වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඒකයි අර රතාචාර්ය උපමාවත් අර බුදු පියාණන් මහසී දක්වලා තිබෙන්නේ. ඊළඟට අනිත් පැත්ත තමයි අර සර්පෙක් දෂ්ට කරාම තමන් පළමුවෙන්ම කරන්නේ මොකක්ද? මේ විෂ පැතිරෙන්න කලින් අකිතාකින්ම නිනේ ඖෂධය යොදනවා. නයි ගල සොයාගෙන යනවා. මොකක් හරි ක්‍රමයකින් මේ විෂ අද්දවන බලනවා. ඒ විදිහට අර කෝපය ද්වේෂය ඇති වුනහම මේකෙන් ඇති වෙන ආදීනව පක්ෂය ගැන මෙනෙහි කරලා ඇතුළත අන්නේ ඇතුළත කරන සංග්‍රාමයටයි බුදු පියාණන් වහන්සේ අපි යොමු කරන්නේ. බාහිර සංග්‍රාමයට නෙවෙයි. ලෝකයා යන්නේ බාහිර සංග්‍රාමයකින් අර කියාපු ප්‍රශ්නය විසඳන්නයි. එකට එක කිරීම ආදීන් 1 1 2. ඉතින් 2 2 4 ඔය විදිහට යන්නේ. නමුත් බුදු පියාණන් මහසී දක්වන්නේ මේ වෙනුවට තමන්ට මේක මේ අභියෝගය. දැන් අපි සාමාන්‍යයෙන් කෝපය ඇති වෙන හේතුවක් කවුරු හරි වචනයක් කිව්වහම කර දෙයක් අපි සලකන්නේ අපේ බලපුළුවන් කාර්යකම පෙන්වන අභියෝගයක් හැටියට. ඒ වෙනුවට බුදු පියාණන් මහසී දක්වන්නේ අන්න අපේ හිත සකස් කර ගැනීමට, හිත තැන්පත් කර ගැනීමට, හිත සංසුන් කර ගැනීමට දුන්න අභියෝගයක්. අපේ හිත භාවනාවෙන් කොයිතරම් දියුණු වෙලා තියෙනවද, කොයිතරම් ඉක්මනින් අපේ හිත අර தත්වයට අර නිවීම தත්වයට ගන්න පුළුවන්ද කියන එකට හොඳ අභියෝගයක් අන්න අර පුද්ගලයායි කිව්ව වචනය කළ දේ කියලා හැම හිතාගෙන අතුලත සංග්‍රාමය තුලින් තමයි අපේ නියම ජයග්‍රහණය ලබන්න පුළුවන් වන්නේ. එතකොට මේ පින්වත් පිරිස අර සරියුත් ස්වාමීන් වහන්සේගේ උදාර චරිතාදර්ශනේ දුලින් ලෝකයාට දුන්න පාඩමත් ඒ ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේගේ වචනේ මේ අනිකුත් සූත්‍ර දේශනාවලින් මේ හැම එකකින් අපි මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන අපේ මේ ජීවිතයේ එදිනෙදා ජීවිතයේ ඇති වෙන මේ ගැටලු මේ සාංශාරික කෙලෙස් රාශියක් මැද අපි මේ ඇවිල්ලා තිබෙන්නේ. මේකට මේ බුදු පියාණන් වහන්සේගේ පිහිටෙන් අපේ සාංශාරික දුර්වලතා ජයගෙන මේ අති භයානක සංසාරයෙන් හැකි තාක් ඉක්මනින් මිදීමයි අපි කාගේත් බලාපොරොත්තු වෙ යුත්තේ. ඒක නිසා මෙතෙක් මේ ධර්ම දේශනාව තුලින් මේ පින්වත් පිරිස අර ආජීවශ්‍රමක ශීලය කියන වටිනා ශීලයක පිහිටියා. එතනත් කියවන වචනය පිළිබඳව හික්මීම, තවත් ඊට වඩා උසස් ශීලයේ සමාදන් වුණු පිරිසකුත් ඉන්නවා. මේ හැම දිනෙකම මේ ශීල ආදී ගුණ ධර්ම වඩමි, භාවනා ආදී මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන අන්දර කියාපු හිත තනා ගැනීම. ඒකට ඒකට අදාළ කාරණා රාශියක් මේ පින්වඳුර තව තවත් හිතලා මේ දීපු උපමා ආශ්‍රයෙන් මේ කථාන්තර ආශ්‍රයෙන් වඩාත් ගැඹුරට හිතලා තමන්ගේ ජීවිතයට ලං කරගත්තොත් අන්න මේ පින්නතුන්ට මේ ධර්මදේශනාවේ නියමානිසංස ලබා ගන්න පුළුවන්, ධර්ම ශ්‍රවණානිසංස ලබා ගන්න පුළුවන්. අපි අර නිතර මතක් කරන එක සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී වශයෙන් මේ අපේ නිවනට උපකාර වන මේ ශ්‍රද්ධාව දියුණු කරගන්න මේ අවස්ථාව උපකාර වුණා. ඒක තුලින් මා තමන්ගේ අකුසල ජය ගන්න, කුසල් පැත්තේ වැඩි දියුණු කරගන්න සම්‍යක් වීරිය කියලා කියන වීරිය ඒකක් දියුණු කරගන්න අවස්ථාව ලැබුණා. ඒ තුලින් මේ ධර්මදේශනාවට හිත යොමු කිරීම තුලින් තමන්ගේ සිත සතිය කියලා කියන සිහිය දියුණු කර ගැනීමට, ඒක තුලින් සමාධියක් ධම්මානුස්සති වශයෙන්, බුද්ධානුස්සති වශයෙන්, සංඝානුස්සති වශයෙන් සමාධියක් ඇති කර ගන්නත් අවස්ථාව ලැබුණා. මේ හැම එකක් තුලින්ම තැන්පත් වුණු හිතින් ධර්මයේ පිළිබඳ ගැඹුරු වැටහීම ඇති කරගෙන ප්‍රඥා කියලා ඒ ගුණ ධර්මයක් ඇති කර ගන්න. අන්න ඒක නිසා නුවණින් කල්පනා කරගෙන මෙතෙක් මේ රැස් කරගත්තු මේ ධර්ම ශ්‍රවණ ආනිසංසය ඒකාන්තයෙන්ම තමන්ගේ මේ එදිනදා ජීවිතයේ සාංසාරික වශයෙන් එළඹිය හැකි අප්‍රබුද්ධ ජීවත් කරගෙන ධර්මමය සැනසුමකින් ජීවත් වීමටත්, කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් භාවනා දියුණු කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵල ප්‍රතිවේදයෙන් උතුම් වූ අමා මහ නිවනින් සැනසීමට මේ අද රැස් කරගත්තු කුසල සම්භාරය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. එසේම මේ රැස් කරගත්තු කුසල සම්භාරය තම තමන් නමින් නැසීමේ පරලෝකීය ඥාතීන් වගේම ඒ කල්යාණ මිත්‍ර ඒ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජාණන් වහන්සේලා අවිචේපන නකනිට දක්වා වූ යම් සාක් ලෝක සත්වයන් සිටිනවා නම් මේ විදිය කුසල අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන හැම දිනාමත් මේ කුසල අනුමෝදන් වෙත්ව අපගේ මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වෙත්ව අනුමෝදන් වී හැකිතාකින් මනින් මේ අජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදී උතුම් වූ අමා මහ නිවනින් සැනසීමට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියලා පින් පමුණුවන්. එක්තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හුන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචයින චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවිච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්ජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.